හදෙන් හද සෙනෙහස පුරා නැවුම් සිතුවිලි අතුරලා දිනෙන් දින ජන හද දිනා නැගෙන හඬ විශ්වය පුරා දිනෙන් දින ජන හද දිනා නැගෙන හඬ විශ්වය පුරා
සත්‍යයයි සත්‍යයයි
ආසියාවේ කිතුණු හඬ
සවන් පුරවයි නව පුරා
දවසේ මෙනෙහි කිරීම
ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද දින සාන්ත සභා මාතාව දිව්‍ය සත්ප්‍රසාද මංගලෝත්සවය ඉමහත් හරිසරින් සමරන්නේය. ජේසුස් වහන්සේ රොටි පහක් සහ මසුන් දෙදෙනෙකු සමග 5000කට වැඩි ප්‍රමාණයක් පෝෂණය කළ එම ප්‍රතිහාරය දිව්‍ය සංරක්ෂණය සංකේතවත් කරනවා. මෙම ප්‍රතිහාරය ඇදහිල්ලේ බලය සහ අප සතුදේ බෙදා ගැනීමේ වැදගත්කම අවධාරණය කරනවා. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයේ සහ ශ්‍රී රුධිරයේ මංගල්‍ය ගැන මෙනෙහි කරන විට අපට සිහියට නැගෙන්නේ ජේසුස් වහන්සේ අධ්‍යාත්මික පෝෂණය ලෙස තමන් වහන්සේවම පිරිනමන දිව්‍ය පූජාවයි. ගෝලයන් ආහාර බෙදා දුන්නාසේම ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය සහ දයාව අන් අය සමග බෙදා ගැනීමට අපව කැඳවනු ලබනවා. අපගේ උත්සාහය වැඩිකර ගැනීමට සහ ලෝකයේ අවශ්‍යතා සපුරා ලීමට උන් වහන්සේට ඇති හැකියාව කෙරෙහි විශ්වාසය තබමු.
සිරි සිරිය ඔබයි දිව්‍ය සත්ප්‍රසාදෙනී පරම අමිල වරම ඔබ සුරම්ය සුර විමානිනී සන්තෘප්ත වීයේ අසිරියෙන් සන්තෘප්ත වීයේ අසිරියෙන් පාප සාප දුරු කරන් අසිරියක් වෙමි
අදහමි දිව්‍ය සත්ප්‍රසාදෙනී පැතියෙන් සමරමි ස්වර්ග රන්නිධානිනී ජීවත් කරමි මගේ ජීවිතෙන් ජේසු ක්‍රිස්තු සමිඳු දිව්‍ය සත්ප්‍රසාදෙනී
සම්විධානන් වහන්සේ තුල මදයාබර සහෝදර සහෝදරියනි, දයාබර දූතරුවෙනි, තරුණ තරුණියනි, අද ඒ අධ්‍යාත්මික හමුවීම තුල ඔබ සමග අපි සූදානම්. ස්වාමින් වහන්සේගේ වචනය මුල් කරගෙන උන්වහන්සේ ඔබට මට කරන ඒ කැඳවීමේ ආරාධනාවට ඇතුල් වෙන්න, ඒ අධ්‍යාත්මික අත්දැකීම අවබෝධ කරගන්නට අපි මේ මොහොතේදී ශුද්ධාත්මයන් වහන්සේට ආරාධනා කරමු. අපි සියලු දෙනාම ඔබව, අපව මේ මොහොතේදී සිය බලයෙන්, සිය ජීවණයෙන් අපට නවපනක් දෙන ඒ උන්වහන්සේගේ වරප්‍රසාදය, උන්වහන්සේගේ අනුහස අපට ලබා දෙන්නට කියලා.
දුකින් අපි පිරෙන්නට මුණා. අපගේ හැම හදවතක්ම අඳුරින් පිරීලා. මේ ලක් දෙරණ තුලත් මුළු විශ්වය තුලත් අපි ජීවත් වෙනකොට පැහැදිලිවම අපි අඳුරු අගාධයන් වලට වැටෙනවා. අපි උන්වහන්සේට කියමු, අපගේ හදවත් ඔබ වහන්සේගේ එළියෙන් එනම් ප්‍රේමයෙන් දල්වන්නට කියලා අපි මේ ගීත පදවැල් වලට ඇතුල් වෙමු.
සූදානම් වෙමු මේ අවස්ථාවේදී. සුදෝ මාතිඋතුමන් විසින් ලියා තිබෙන සමිධානන් වහන්සේගේ සුභාරංචියේ 10 පරිච්ඡේදයේ 26 වගන්තියේ සිට 31 වගන්තිය දක්වා ඒ වචනයට අපි දැන් සවන් දෙමු.
බිය විය යුතු කවරෙකුටද? එබැවින් මිනිසුන්ට බිය නොවන්න. මන්ද දැන් සැඟවී ඇති සෑමදේම හෙළි කරනු ලැබේ. සෑම රහසක්ම ප්‍රකට කරනු ලැබේ. මා විසින් ඔබට අඳුරේදී පවසන ලද දෙය ඔබ දවාලේදී කියන්න. ඔබේ කනට රහසින් ඇසෙන දෙය ගෙමුදුන් වලින් ප්‍රකාශ කරන්න. ශරීරය නැසුවත් ආත්මය නසන්න නොපුළුවන් අයට බිය නොවන්න. එහෙත් ආත්මයද ශරීරයද නිරයෙහි විනාශ කරන්න පුළුවන් තැනන් වහන්සේටම බියවන්න. ගේ කුරුල්ලන් දෙදෙනෙකු තුට්ටුවකට විකුණනවා නොවේද? එහෙත් එයින් එකෙක්වත් ඔබේ පියාණන් වහන්සේ නොදැනුවත්ව බිමට නොවැටෙන්නේය. ඔබේ හිසකේ සියල්ල පවා ගණන් කොට ඇත. එබැවින් බිය නොවන්න. ගේ කුරුල්ලන් රාශියකට වඩා ඔබ අගනේය.
මතයාබර දූතරුවෙනි, මෙම මතයුතුමාගේ සුවිශේෂයේ අපිට පැහැදිලි වෙන ප්‍රධානතම කාරණා 4ක් අපි සුළු වශයෙන් දැන් මතක් කරගන්න උත්සාහ කරමු. පළවෙනි කාරණාව තමයි උන්වහන්සේ කියනවා, අපිට බිය වෙන්නට එපා මේ ලෝකේ මිනිසයන්ට. දෙවනි කාරණාව තමයි, අපි එහෙම බිය වෙන්නට ඕනේ කාටද? මගේ ශරීරයත් මගේ ආත්මයත් නසන්නට පුළුවන් තැනන් වහන්සේට පමණයි අපි බිය වෙන්නට ඕනේ. මේ ලෝකේ මරණයට යොමු කරන අයට නෙමෙයි අපි බිය වෙන්නට ඕනේ. එනිසා අපිට තුන්වෙනි ස්ථාවරය තමයි, තුන්වෙනි අපි කියන තලය තමයි උන්වහන්සේ කියන බිය වෙන්නට එපා, බිය විය යුත්තේ උන්වහන්සේට පමණයි. මන්ද උන්වහන්සේ අපි හැම කෙනාටම ජීවිතේ වටිනාකමක් දීලා තිබෙනවා. දැන් උන්වහන්සේ මේ ලෝකේ අයට බිය වෙන්නට එපා කියන්නට, උන්වහන්සේට පමණක් බියවන්නට කියලා අපිට මතක් කරන තැනන් වහන්සේ අපිට වටිනාකමක් දීලා තියෙනවා. මේ වටිනාකම දීලා තිබෙන්නේ උන්වහන්සේ යම් කිසි කාර්යයක් සඳහා අපව කැඳවන්න. අපි අහුන්කම් දෙනකොට ඔබට මතක් වේවි, අර අද කියවීම තුල 27 වගන්තිය අපිට කියනවා, මා විසින් ඔබට අඳුරේදී පවසන ලද දේ ඔබ දවාලේදී කියන්න. ඔබේ කනට රහසින් ඇසෙන දේ ගෙයි මුදුන් වලින් ප්‍රකාශ කරන්න. අපි බලමු මේ වචනය තුල අන්තර්ගත වෙලා තිබෙන ඔබට මට ගේන පණිවිඩය කුමක්ද කියලා.
අපි පැහැදිලි කර ගන්නට ඕන. ඇත්තටම මේ තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඇතුළාන්තය. එනම් අභ්‍යන්තරය. ආත්මයේ තියෙන ඒ මහා ආලෝකය තමයි උන්වහන්සේ මෙසේ බෙදාගන්නේ. මා විසින් ඔබට අඳුරේදී පවසන ලද දෙය ඔබ දවාලේදී කියන්න. ඔව්, මම ඔබට රහසක් කියනවා. හැබැයි ඒ රහස ගෙයි මුදුනෙන් ප්‍රකාශ කරන්න. ඇත්තටම අපිට ඕනම කෙනෙක් රහසක් කියනවා නම් අනේ මේක නම් කාටවත් කියන්න නම් එපා කියලා තමයි අපිට කියන්නේ. හැබැයි උන්වහන්සේ අපි යමු මොහොතකට මේ ටිකම උන්වහන්සේ අයිති කරගෙන තියනවා යෙසායා දිවස් ප්‍රසාදිකරයාගේ පොතේ 50 පරිච්ඡේදයේ 4 වගන්තිය. විඩාවට පත්තුවන් ශක්තිමත් කරන පිණිස ගුරුවරයෙකු මෙන් මා කිව යුතු දේ ගැන සිසුවෙකු මෙන් එතුමන්ට සවන් දෙන පිණිස මහත්තුම දෙවි සමිදානෝ හැම උදයකම මා උනන්දුවක් ඇති කරවන සේක. දෙවි සමිඳුන් මාගේ කන් පහදා ඇත. ඇත්තටම උන්වහන්සේගේ කන් කන් දෙක හැම තිස්සෙම විවෘත කරලා තිබුණේ අබ්බා තාත්තාට. ඒක බොහෝ දුරට පැයද දෙකද තුනද නෙමේ, සමහරක් අවස්ථාවල් තියෙනවා බයිබලයේ ලියවිලා මුළු දවස පුරාම උන්වහන්සේගේ කන් අරගෙන හිටියා. ඒ නිසා උන්වහන්සේ අද දවසේ අපිට කියනවා, මම ඔබට යාඥා කණ්ඩායම් තුලින්, ඔබේ පෞද්ගලික යාඥාව තුලින් සාමූහිකව ඔබට යම් දෙයක් අනාවරණය කරනවාද, ආලෝකයක් මම ඔබට දෙනවද, ඒක රටට, ඒක සභාවට, ඒක ලෝකයට කෑ ගහලා කියන්න. ඒ තමයි උන්වහන්සේ අපට අද දවසේ දෙන ආලෝකය.
ඒ කියන්නේ එතන අපි දකිනවා අපි ජීවිතයේ හැම අත්දැකීමකම අපි අඳුර කියන අත්දැකීම ගත්තොත් ඒ සමහර විටක අපේ ජීවිතේ අපි ඉන්න අරගලයක සහ වේදනාත්මක හෝ අපහැදිලි තත්වයක් වෙන්න පුළුවන්. එතනදී අවදි වෙන පුද්ගලයාට, අවදි වෙන ක්‍රිස්තු භක්තිකයාට, අවදි වෙන විශ්වාසවන්ත කෙනාට, විශ්වාසීය ජනතාවට උන්වහන්සේ කතා කරන. ඒ කියන්නේ සෑම සිදුවීමක් තුළම, සෑම අත්දැකීමක් තුළම උන්වහන්සේගේ වචනය ගලාගෙන එනවා. උන්වහන්සේ විතක අපට පෞද්ගලිකව අපේ පැවැත්ම තුළ අපිට අනාවරණය කරනවා. එනිසා අපිත් එක්ක මේ වචනේ බෙදාගත් ඔබ හිතන්නේ, කියන්නේ අපි හැම කෙනාටම ඒ කැඳවීමට ඇතුල් වෙන්නට පුළුවන් කියලාද?
අනිවාර්යයෙන්ම. මොකද පියතුමනි, ඇත්තටම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය නැසුවට උන්වහන්සේගේ ආත්මය නැසන්න මනුෂ්‍යයන්ට බැරුව ගියා. පිලාත්ලා, එතකොට රජවරු, පරිසිවරු, ලේකම්වරු, පූජකයෝ කොහොම එකට ඉඳලා මරමු කියලා උන්වහන්සේව කුරුසගත කළාට උන්වහන්සේ අන්තිමට පියාණන් වහන්සේ ඉදිරියේ කියනවා, පියාණනි, මාගේ ආත්මය උන්වහන්සේට බාර කරමි. මොකද බාරකාරත්වය අපේ මුළු ජීවිත ඔක්කොගෙම, මේ මුළු විශ්වයේම ජීවිතය තුල මනුෂ්‍ය ශරීරය නැසුවට ආත්මය නසන්න පුළුවන් උන්වහන්සේටම පමණයි කියලා උන්වහන්සේ අපට ඉඟි කරලා නෙමෙයි, උන්වහන්සේගේ උත්ථානයෙන් අපට ප්‍රකාශ කරලා ඉවරයි.
ඒ නිසාමයි අපි කියන්නේ උන්වහන්සේ අප හැම කෙනාටම ඒ විශ්වාස ජනතාවට, විශ්වාසීය ජීවත් වෙන හැම ජන කොටසකටම උන්වහන්සේගේ අනාවරණයක් අයිති කරගන්නට පුළුවන්.
අනිවාර්යයෙන්ම.
උන්වහන්සේ නිසා අපි ඒ තුල අපිට කැඳවීමක් තිබෙනවා අවදිව ජීවත් වෙන්නට.
උත්සියනිකාරයන් හැටියට අපේ උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ අපි උන්වහන්සේගේ වචනය ලෝකෙට ප්‍රකාශ කරද්දී ඔබට පීඩාවල් එන්න පුළුවන්. ඔබව ගරහන්න පුළුවන්, ඔබව නින්දා කරන්න පුළුවන්, ඔබට පහර ගහන්න පුළුවන්. හැබැයි බය වෙන්න එපා. කෙලින්ම මේ වචනය තුළ උන්වහන්සේ කියනවා, බය වෙන්න එපා, මම ඔබේ රජිතානෝ, ඔබේ ආත්මය මට දෙන්න, මම ඔබව ස්වර්ගයට ඔසවන්න.
ඔව්, ඒ නිසාමයි මං හිතන්නේ ඒ වචනය අපිට පැහැදිලි වෙන්නේ. ඒ කියන්නේ උන්වහන්සේ අපි හැම කෙනාටම අනාවරණයක් දෙනවා. අපි නෑ ඕනෑම අවස්ථාවකදී, ඕනෑම අත්දැකීමේදී උන්වහන්සේ අපිට කතා කරනවා. ඒ කතා කරන හඬ අපි අවබෝධ කරගන්නේ සබා මාතාවගේ පැවැත්ම තුළ, සබා මාතාවගේ ගමන තුළ, ඒ වගේම සබා මාතාවගේ සම්ප්‍රදාය තුළ. ඒ හඳුන ගන්න වචනය අපිට පෙට්ට ගමක දාලා රහස්ගතව තියාගන්නට බෑ.
පැහැදිලි, අපිට තියාගන්නට බෑ. ඒ නිසා තමයි උන්වහන්සේ කියන්නේ, මං කියන දේ කියන්න, හැබැයි කියනකොට සියලුම දේ සියලුම අය වියවුල් වෙයි. මොකද මං කියන දේ මිනිසයාට මිනිස් බුද්ධියෙන් තේරුම් ගන්න බැරි නිසා.
ඔව්, මිනිස් බුද්ධියෙන් තේරුම් ගැනීමට අපට නොහැකි වෙන හැම අවස්ථාවකදීම අපි මිනිස් බුද්ධ ගෝචරය වලට වඩා ස්වාමීන් වහන්සේ තුල තබන විශ්වාසයත්, සබා මාතාවගේ පැවැත්ම තුලත් අපි මේ උන්වහන්සේගේ හඬ හඳුනා ගන්නවා. ඒ හඳුනා ගන්න හඬ අපි ලෝකයට ප්‍රකාශ කරන්නට ලොකු කැඳවීමක් අපිට තිබෙනවා. උන්වහන්සේ නිසා අපිට කිව්වා, අපිට කියනවා, ඔබට රහසින් ඇසෙන දේ ඔබ බයසක නැතුව ගේ මුදුන් වල ප්‍රකාශ කරන්න, ලෝකයටම ප්‍රකාශ කරන්න. ඔබ අඳුරේදී ඔබට අනාවරණයදී ආලෝකමත් වෙන සැටියට ජනතාවට ප්‍රකාශ කරන්න. ඒක කැඳවීමක්ද, ඒක වගකීමක්ද?
අනිවාර්යයෙන්ම ඒක වගකීමකට වඩා මනුස්ස ජීවිතය අපිට දෙන කැඳවීමක්. කිතුනුවන් හැටියට මේ රට වෙනුවෙන්, රටේ තිබෙන අසාධාරණයේ වෙනුවෙන් උන්වහන්සේ අපිට නැගී සිටින්න කියන මොහොත කොයි මිලාවේද? මරණයට උනත් බිය නොවි ඈ ගහලා මේ රට නැත්නම් ලෝකය නැත්නම් පවුල නැත්නම් ගම නිදහස් කර ගැනීමේ කැඳවීම කිතුනුවන් හැටියට අපි හැමෝටම උන්වහන්සේ තෑගි කරලයි තියෙන්නේ.
මෙම සුවිශේෂ පාඩය තුළ අපි වගන්ති විශේෂයෙන්ම 29-31 දක්වා කියවනකොට අපිට පැහැදිලි වෙනවා, ස්වාමීන් වහන්සේ අපිට මතක් කරනවා ගේ කුරුල්ලන් දෙදෙනෙකුට නැත්නම් දෙදෙනෙකු තුට්ටුවකට විකුණන සමාජයක් තුළ ස්වාමීන් වහන්සේ අපිට දෙන වටිනාකම, උන්වහන්සේ ගේ කුරුල්ලන්ගෙන් එකෙක්වත් බිම වැටෙන්නට නොදී ඒ පිළිබඳව උන්වහන්සේ අවදිව සිටින ආකාරයටම, අපේ හිසකෙස් ගණන් කරලා උන්වහන්සේ අපි පිළිබඳව අවදිව ඉන්න ආකාරය ගැන අපිව අපිට මතක් කරන මොහොතක අපි කැමති මේ වචන මුල් කරගෙන විශේෂයෙන් තරුණ ජීවිතයක තියෙන වටිනාකම සහ කැඳවීම ගැන අපි තරුණයෙක්ගෙන් අහලා බලමු. ඔහුට තේරෙන, ඔහු අවබෝධ කරගන්න මේ අධ්‍යාත්මික සත්‍යතාවය කුමක්ද කියලා.
ඇත්තෙන්ම පියතුමනි, මම ඇතුළුව මම නියෝජනය කරන තරුණ පරපුර කියලා කියන්නේ තාක්ෂණයත් එක්ක ගොඩක් බද්ධ වෙච්ච, සමාජයත් එක්ක ගොඩක් බද්ධ වෙච්ච ජීවිතයක් ගෙවන පිරිසක්. අද වෙනකොට මේ වචනය තුළ උන්වහන්සේ අභියෝග කරනවා අපිට, අපි හොයන ආදරේ, අපි හොයන රැකවරණේ, අපි හොයන ආරක්ෂාව දෙන්න පුළුවන් එකම තැනන් වහන්සේ උන්වහන්සේ කියලා. අපේ ප්‍රාණයට අත තියන්න, අපේ ආත්මයට අත තියන්න පුළුවන් බලයක් තියෙන තැනන් වහන්සේ උන්වහන්සේ විතරයි. මට දැනුණා උන්වහන්සේගේ රැකවරණේ අපිට කොච්චරද කියලා. මේ වචනේ කියවනකොට අපි මිනිස්සුන්ගේ ජීවිතේ පුරාවට බලාපොරොත්තු වෙන්නේ ආදරය. අපේ තරුණ වයසේදී අපි ගොඩාක් බලාපොරොත්තු වෙනවා ඒක. හැබැයි ඉස්සකෙස් පවා ගණන් කරන්න පුළුවන් ප්‍රේමයක් අපිට මිනිස්සුගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. මමවත් දන්නේ නැහැ අඩුම තරමේ මගේ හිසකෙස් ගන්න කොච්චරද කියලා. හැබැයි උන්වහන්සේ ඒකත් දන්නවා. කියන්නේ උන්වහන්සේ මගේ අභ්‍යන්තරය, මම කියන පුද්ගලයාව උන්වහන්සේ කොච්චර හඳුනාගෙන තියනවාද? ඒ ගැන යසායා දිවස් ප්‍රසාදිතුමත් එක්ක උන්වහන්සේ කියන ඔබ මගේ වස්තුව කියලා. එතකොට ඒ තරම් ප්‍රේමයක්, ඒ තරම් ලොහුබදින ප්‍රේමයක් තියෙන තැනන් වහන්සේ කියන රහස් එලි කරන්න තරුණ තරුණියන් විදියට අපිට උන්වහන්සේ විශේෂ කැඳවීමක් දීලා තියෙනවා. කලින් ඒ අම්මා බෙදාගත්තා වගේ උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා අපේ ජීවිත අත්දැකීම. අන් අය එක්ක බෙදාගෙන ඒ අයව උන්වහන්සේ වෙත යොමු කරන්න විශේෂ කැඳවීමක් එදා ඒ ගෝලයන්ට දුන්නා වගේ සකල ජාතීන්ව උන්වහන්සේගේ ගෝලයන් බවට පත් කරන්න උන්වහන්සේ අපිට බලයක් වරප්‍රසාදයක් ලබා දීලා තියෙනවා. ලොකුම බලය තමයි උන්වහන්සේගේ ප්‍රේමයත් එක්ක ලැබෙන ශුද්ධාත්මයන් වහන්සේ.
එතකොට අපි හිතනවා දැන් තරුණ තරුණියන් වශයෙන් ගත්තාම අපේ සමාජයේ, අපේ දේශීය සමාජයේ තුලත් අපි දකිනවා එක්කෝ ප්‍රේම සම්බන්ධතාවයන් නිසා ජීවිතේ නැති කරගන්න, එක්කෝ ගඟට පනිනවා, එක්කෝ කෝච්චියකට පනිනවා, එක්කෝ වහා බොනවා. ඒ වගේම තමන්ගේ රැකියාවක් නැති වුනහම, එහෙම නැත්නම් තවත් කණ්ඩායමක් ඉන්නවා අකාලේ මත්ද්‍රව්‍යවලට මත්පැනට යොමු වෙලා තමන්ගේ ජීවිතේ නැති කරගන්න. මේ හැම දෙයක් තුළම අපිට පෙනීගෙන යන්නේ තමන්ට මේ මැවුම්කරුවාණන් වහන්සේ දුන්න ජීවිතයේ ඇති උත්තරීතර වටිනාකම ඔවුන්ට වැටහිලා හඳුනාගන්නට නොහැකිුණු වගයි. මදයාබර දූතරුවෙනි, මතයුතුමාගේ සුවිශේෂයේ 10 පරිච්ඡේදය අද දවසේ අපිට වැදගත් වෙනවා. ස්වාමීන් වහන්සේ 12 තෝරා ගැනීමත්, තෝරා පත්කර ගැනීමත්, ඔවුන්ව ධර්මදූත සේවාව සඳහා යමන ආකාරය අපිට මෙම පරිච්ඡේදය තුල උන්වහන්සේ අනාවරණය කරනවා. තෝරා ගැනීම, යවනු ලැබීම සහ ඉවගේම ඒ යවනු ලැබීමේදී තියෙන පීඩාකාරී සමය, ඒකේ එන තව කොටසකට තමයි අද අපි ඇතුල් වුණේ. අපගේ සුදු ලේවිල්ල මුල් කරගෙන 10 පරිච්ඡේදී 26 වගන්තියේ සිට 31 වගන්තිය දක්වා අපි සියලු දෙනාටම සම්විධානන් වහන්සේ තුල කැඳවීමක් තිබෙනවා. උන්වහන්සේ අපිට වටිනාකමක් දීලා තිබෙනවා. ඒ වටිනාකම තුළ උන්වහන්සේගේ කැඳවීමත්, කැඳවීම සමග උන්වහන්සේ අපට වගකීමක් තිබෙනවා. ඒ වගකීම, ඒ කැඳවීම අපි අවබෝධ කරගනිමු. උන්වහන්සේගේ හඬට සවන් දෙමු. සෑම මොහොතකදීම උන්වහන්සේ ඔබට මට කියන ඒ සිතුවිල්ලට අපි අවදි වෙමු.
අපේ දෙවිඳුන් අප සමගයි, දළ මැදින් ගියක්, කිරි මැදින් ගියක්, අපේ දෙවිඳුන් අප සමගයි.
අද වැඩසටහනට සහභාගී වූ මම කිතුතන්න පොබුදු අධ්‍යාත්මික අධ්‍යක්ෂක රොබින්සන් විජේසිංහ පියතුමා, මා සමග මේ අධ්‍යාත්මික මොහොතට සාංගික වුණු ෆ්‍රැන්සිස්කා ලහකෝන් අම්මා සහ පසින්දු තාරුෂ තරුණ පුතාට අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.
මට ජය දින දින මගේ දෙවිඳුගේ බලවත් අස්ත්‍රයමයි.
වයලින් යයිපා, ජයලින් යයිපා,